ഫേരി വാണിജ്യ ജാതകയ.
එක්කලෙක භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අසල ජේතවනාරාමෙහි වැඩවසනසේක් වීර්යයෙන් පිරිහුණු භික්ෂුවක් අරබයා මේ ජාතකය වදාළසේක.
කල්පයට පෙර වූ පස්වැනි කල්පයෙහි මහබෝසතාණෝ රණින් කළ පසුම්බි මල්ල කිහිල්ලෙහි ගසාගෙන සේරිව රට වෙළඳාම් කරන හේයින් කච්චපුට වාණිජ නම් ඇති වෙළෙන්තාව උපන්නා. ඒ කච්චපුට වෙළෙන්දා සේරි වාණිජ නම් තවත් ලෝභ වෙළෙන්දෙකු සමග නීල වාහිනී නම් ගඟින් එතෙරවි අන්ධපුර නම් නගරයට පැමිණ ඒ නගරයෙහි වීදි දෙදෙනා අතර බෙදා වෙන් කර තමාට ලැබුණු වීදි ටිකේ බඩු විකුණමින් ගමන් ගත්තා. අනෙක් ලෝභී විලෙන්දා තමාට ලැබුණු වීදි ටිකේ බඩු විකුණන්නට පටන් ගත්තා.
එකල ඒ නගරයෙහි එක් සිටු පවුලක ඇත්තෝ බොහෝ දුප්පත් වී සිටියා. සියලු සහෝදරයෝත් දරුවෝත් වස්තුවත් නැතිවුණු ඔවුන් අතරින් එක් මෙත්තනියක හා මිනිබිරියක් පමණයි ඉතිරිව සිටියේ. ඔවුන් අනුනට මෙහෙකාරකම් කරමින් ජීවනෝපාය සලසාගත්තා. ඔවුන් සිටි ගෙදර කලින් ජීවත්ව සිටි මහසිටුවරයා බත් කෑමට ගත් රන් තලියක් පමණක් එහි ඉතිරිව තිබුණා. එය අනෙක් වලන් අතරෙහි කාලයක් තිබුණු නිසා කළු පැහැ ගැන්වී දැලි තැවරුණු වලඳක් ලෙසයි පෙනුනේ. මිත්තනියත් මිනිබිරියත් මෙය රන් තලියක් බව දැනගෙන සිටියේ නැහැ. සේරිවාණිජ නම් වූ ලෝභී වෙළෙන්දා කදාවලලු ගන්න කියමින් ඒ නිවසටද පැමිණියා.
අනේ මටත් එකවලල්ලක්වත් අරගෙන දෙන්න. කුඩා මිනිබිරිය මිත්තනියගෙන් ඉල්ලා සිටියා.
අපි දුප්පත්තු, අපි ඒවැනි පළඳනා ලබාගන්නේ කුමක් දීලද? මිත්තනිය දැරියගෙන් ප්‍රශ්න කළා.
අපේ ගෙදර අර පරණ තලියක් තිබෙනව නේද? අපි එය දීලා වලලු ගනිමුකෝ, දැරිය කියා සිටියා. දැරියගේ ඇවිටිලි නිසා මිත්තනිය වෙළෙන්දා කැඳවා ඔහු අසුනක වාඩි කරවා මෙසේ කියන්නට වුණා.
මේ තලිය අරගෙන මේ දැරියට කුමන හෝ පළඳනාවක් දෙන්න.
වෙළෙන්දා එය අතට ගත්තා. එය වටිනා තලියක් විය යුතුයයි ඔහුට වැටහුණා. ඔහු ඉදිකටුවකින් එහි ඉරක් ඇඳ එය පරීක්ෂා කළා. එය කදිම රන් තලියක් බව වටහාගත් කපටි වෙළෙන්දා මොවුන්ට කිසිවක් නොදී තලිය ගෙනයන්ට ඕනෑයයි සිතාගෙන,
දැක්කද, මේ තලියේ කිසිම වටිනාකමක් නැහැ. අඩු ගානේ රම්මදටිය භාගයක්වත් මෙය වටින්නේ නැහැ. මෙසේ කියා තලිය බිම තමා එතනින් පිටවී යන්නට ගියා. ඒ ආකාරයටම තවත් වෙළෙන්දෙක් ඒ මාර්ගයේම වෙළඳාමේ ගිය නිසා ඊළඟට තමාද ඒ මගෙහිම වෙළඳාමේ යාම හොඳයයි සිතූ බෝසත් වෙළෙන්දා කදාවලලු ගන්න කියමින් ගමන් කරන්නට වුණා. ටික වේලාවකින් මේ වෙලෙන්දත් මිත්තනිය සහ මිනිබිරිය සිටි නිවස අසලට පැමිණියා.
අනේ මට වලලු අරන් දෙන්න. මිනිබිරිය නැවතත් මිත්තනියගෙන් ඉල්ලා සිටියා.
දුවේ, කලින් ආගිය වෙලෙන්දා එයා අතට දුන්නු අර පරණ තලියත් බිම දාලා යන්න ගියා. දැන් අපි වලලු ගන්නෙ මොනවා දීලාද? මිත්තනිය කියා සිටියා.
ඒ වෙලෙන්දා නම් නපුරු වචන දොඩවන නරක මිනිහෙක් තමයි. මේ වෙලෙන්දා නම් යහපත් පෙනුමක් තියෙන හොඳ වචන කතා කරන කෙනෙක් වාගේ පේන්නේ. ඉතින් අපි තලිය යාතට දීලා කතා කරලා බලමුකෝ. මිනිබිරියගේ වදන් නැසූ මිත්තනිය වෙලෙන්දාට කතා කළා.
වෙලෙන්දා ගෙතුලට පැමිණියාට පසුව කලින් පැමිණි වෙලෙන්දා බිව දමා ගිය තලිය ඔහු අතට දුන්නා. එය අතටගත් වෙලෙන්දා එය කදිම රන් තලියක් බව දොටු සැනින්ම වටහා ගත්තා. අම්මේ, මේ තලියට දෙන්න තරම් වටිනා බඩු බාහිරාදිය කිසිවක් දැන් මා ළඟ නැහැ නොවැ. වෙලෙන්දා කියා සිටියා.
ඒ මොකද? කලින් ආ වෙලෙන්දා මදටිය භාගයක් තරම්වත් වටින දෙයක් නොවේ කියා එය බිම දාලා යන්ට ගියා. මට නම් හිතෙන්නේ මේ ඔබේ පිනට රන්තැලියක් වුණා වෙන්ට ඇති. අපි ඔබට මේ රන්තැලිය අරගෙන යන්ට දෙනවා. අපේ දෝනිට ගැළපෙන යම් දෙයක් දී තලිය රැගෙන යන්න. මිත්තනිය පැවසුවා.
බෝසත් වෙලෙන්දා තමා සතුව තිබූ කහවණු 500ක් වටිනා බඩු භාණ්ඩත් තවත් කහවණු 500යකුත් මිත්තනියට දී තරාදි දඬුවහා පසුම් වියත් වියදම පිණිස කහවණු 8ක් පමණක් දෙන්නේයි කියා ඒවා පමණක් රැගෙන නිවසින් බැහැරව පිටත් වී ගියා. ඉන්පසුව ගන්දෙරට පැමිණි ඔහු කහවණු අට තොටියාට දී ඔරුවට ගොඩ වුණා. ටික වේලාවකට පසු ලෝභී වෙලෙන්දා නැවතත් මිත්තනිය සහ මිනිබිරිය සිටි නිවසට ගොඩ වුණා.
කලින් අර මට දුන්නු තලිය රැගෙන එන්නකෝ.
මං ඒකට සුළු කාසි ප්‍රමාණයක් දෙන්නම්. ඔහු කියා සිටියා.
කපටි වෙලෙන්දාගේ බස් ඇසූ මිත්තනිය ඔහුට බැනවදින්න පටන් ගත්තා. රන් කහවණු සිය ගණනක් වටිනා ඒ රන් තලිය මදටිය භාගයක් තරම්වත් වටින්නේ නැත කියා නේද ඔබ දෙඩෙව්වේ? ඕං, ධර්මිෂ්ඨ වෙලෙන්දෙක් මෙහි ඇවිදින් අපට කහවණු දහසක්ම දීලා ඒ රන්තලිය අරගෙන ගියා.
ඒ ඇසු ලෝභී වෙලෙන්දා රන්තලිය නොලැබීමෙන් තමාට සිදු වූ විශාල පාඩුව ගැන මහත් කම්පාවටත් ශෝකයටත් පත් වුණා. ඔහුට සියලු දේ අමතක වුණා. තමා අත තිබූ බඩු භාණ්ඩත් කහවණු පොතියත් ඒ නිවසේම දමා තමන් ඇඳගෙන සිටි රෙදිපෙරෙදි ගැනද සැලකිල්ලක් නොදක්වා තරාදි දඬුව මුගුරක් ලෙස අල්ලාගෙන ගන්තෙරට දිවගෙන ගියා. බෝසත් වෙලෙන්දා රැගත් ඔරුව ගඟ මැද යනු තුටු ලෝභී වෙලෙන්දා කෑගසන්නට වුණා.
එපා එපා, යන්න එපා, ඔරුව හරවගෙන ආපහු එන්න.
කලබල වෙන්න එපා, අපි එගොඩටම යමු. බෝසත්තුමා තොටියට කිව්වා.
ඔරුව එගොඩට යාත්‍රා කරනු දුටු ලෝභී වෙලෙන්දාට එය දරාගන්නට බැරි වුණා. ඔහුගේ හදවතටද එය දරාගන්නට බැරි වුණා. වේදනාව දරාගන්නටම බැරිම තැන ඔහු ඉවුරේ දිගා වුණා. මත වේලාවකින් ඔහු ලේ වමනය කරමින් බොහෝ දුක් විඳ මරණයට පත් වුණා.
තුන් ලොවට ගුරු වූ බුදුරජාණන් වහන්සේ මෙම කතාව ගෙනහැර දක්වා මෙසේද වදාළසේක. මහණ, ඔබත් මේ සසාසනයෙහි සරසා සූදානම් කොට ඇති රන් තලියක් වැනි වූ උතුම් මාර්ගෙහි යන්නට වීරියය නැති බැවින් එයට නොපැමිණ ඒ මාර්ගයෙන් ලැබිය හැකි ඵල ලැබිය නොහැකිව බොහෝ කලක් ශෝක කරනු ඇත. ඔබ වීරියය අත් නොහැරිය හොත් නුවණ ඇති වෙලින්දා රන්තලිය ලබාගෙන එයින් ප්‍රයෝජන ලැබුවාක් මෙන් මාගේ ශාසනයෙහි ආකාර නවයකින් යුතු ලෝකෝත්තර ධර්මය වටහා ගනු ඇති. මෙසේ බුදුරජාණන් වහන්සේ නැවතත් එම භික්ෂුවට අරහත් ඵලය මුදුන්පත් කරගත හැකි පරිදි දහම් දෙසා උතුම් වූ ආර්ය සත්‍ය සතර වදාළහ. දහම් දෙසුම අවසන වීරියෙන් පිරිහුණු භික්ෂූන් වහන්සේ රහත් භාවයට පත් වූහ.
එකල අනුවන වෙලෙන්තානම් මෙකල දෙව්තත් තෙරණුවය. එකල නුවණැති වෙලෙන්තානම් බුදු වූ මම්ම වේතයි තමන් වහන්සේ දක්වා වතාලසේක.
සේරි වාණිජ ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ.
ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන්, උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.